කුබ්බන්ත කියන්නේ පෙර අතීතය. අතීතය ගැන නුවණක් එන්නවා. අපරන්ත කියන්නේ පස්සේ අනාගතේ වෙන්නේ මොකද? දැන් එතකොට මොනවා ගැනද මේ ඥානෙ තියෙන්න ඕන? උප්පන්ත ඥානෙ කියනකොට පෙර ඥානෙ. හා? අතීතේද දුක්ඛ සත්‍ය තිබුණා. පෙර ගැන මොනවද අපිට දැනගන්න ඕන? අතීතේ අවශ්‍යද දැන්? මකට උප්පන්තේ ඥානය කොහොමද? අතීතය ගැන මොනවද දැනගන්න ඕන? කොහොමද?
ඒක තමයි දැනගන්නේ.
ඈ? දැන් අපි මෙහෙම ඉපදිලා ඉන්නේ ඇයි කියලා දැනගන්න ඕන නේද? නැත්නම් අපිට මේ ආයතන ලැබිලා තියෙන්නේ ඇයි? අතීතයේ සිදුවීමක් හින්දා අපට පෙර ගැන ඥානයක් තියෙන්න ඕනේ. මොකද ඒක දැනගත්තොත් අපි දැන් පෙර මොනව හරි කරපු හින්දානේ මේවා ලැබිලා තියෙන්නේ. දැනුත් ওই ටිකම කළොත් එහෙම අනාගතයක් ලැබෙනවා. මේ ලැබිලා තියෙන්නේ මොකක්වත් නෙමෙයි, දුක. නේද? ජාති ජරා ව්‍යාධි මරණ ඕනේ ලැබිලා තියෙනවා. අපේ අතීතේ ඥානයක් නොතිබුණා හින්දා දැන් ඒව ලැබිලා තියෙනවා. දැන් ඥානයක් නැතුව මේ විදිහටම ගියොත් අනාගතෙත් ඒ දුකම ලැබෙනවා. කෙනා දුප්පන්තේ ඥානයයි අපරන්තේ ඥානයයි. ඒක නුවණින් හිතන කෙනා තමයි මේක සිද්ධ නොවෙන්න මොකද්ද කරන්න පුළුවන්. එතකොට පුබ්බන්ත අපරන්තේ ඥානෙ දෙකම ඕන වෙනවා. හරි. එතකොට අපි දැනගන්න ඕන දැන් පෙර කරපු කර්ම හින්දානේ මේ ආයතන ටික ලැබුණේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය. පෙර කර්ම හින්දා තමයි මේවා ලැබිලා. එතකොට අපි මේ මොහොතේ ඕවා නිසා කර්ම සිද්ධ කළොත් අනාගතෙත් ලැබෙනවා. ලැබෙනවා කියුවහම මොනවා හරි හම්බ වෙනකොට අපි ආසයි. ඒ වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ලැබෙන්නේ දුක. පංච උපාදානස්කන්ධ තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දුක. පෙරත් ඕක දන්නේ නැති හින්දා ඒවයි එකතු වෙන දේවල් සිද්ධ කළා කර්ම. දැනුත් ඒක දුකයි කියලා දන්නේ නැත්නම් අපි දැනුත් ඒ කර්ම සිද්ධ කරනවා අනාගතෙත්. ඕවා ලැබෙන්නේ දුක කියන එක තමයි නුවණින් දකින්නේ. ඒකට දුක් එක්ස්ප්‍රස් කරන්න දුක් ලබා ගන්න කැමැතිද? එහෙම නැත්නම් ඒක මිදෙන්නද? ඒතරයි තිර ඥානෙයි අනාගතය ගැන ඥානෙයි ආවහම නුවණක් ආවහම අපේ ඒ දේ නොවෙන්න ඒකෙන් මිදෙන්න මාර්ගයක් හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ ආයතන ටික දැන් තිර ගැන දැනගත්තා කියලා පෙර කරපු ටික වෙනස් කරන්න විදිහක් නැහැ. නේද? කර්ම කරලා ඉවරනේ. ඒක ඒවයි විපාක ලැබෙන එක නවත්තන්න බෑ. අපට නුවණක් යෙදුනොත් දැන් අලුතෙන් කර්ම හදන එක තමයි නවත්තන්න පුළුවන්. ඒ එක එතකොට දැන් අලුතෙන් කර්ම හද හදා ඉන්නත් පුළුවන්. ඒ කර්ම හැදෙන එක නවත්තන වැඩපිළිවෙලක යෙදෙන්නත් පුළුවන්. නේද? එතකොට මේ ධර්මයක් අහලා දැනගත්තු කෙනාට තමයි ඒකෙන් නිදෙන්න. ඒ අලුත් කර්ම සකස් කරන එක ඔය පුළුවන් තරම් අඩු කරගෙන යන්න පුළුවන්. ඒකයි මේ ධර්මයක් අහන්න ලැබුණ කාලෙක ඉපදුන එක හරි වාසනාවක් කියන්නේ. මොකද මේවා අහන්න ලැබුණ නැත්නම් අපිත් ඔහේ ආපු විදිහටම යනවා. මේ දුකයි කියලා දන්නේත් නැහැ. දුක හැදෙන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. ඉතින් මේකෙන් මිදෙන්න කොහොමද හම්බෙන්නේ? එතකොට දැන් අපට නුවණක් ගන්න පුළුවන්. දැන් මේ ආයතන 6 නැහැ කන නාසය දිව ශරීරේ මනස කියන ටික නිසා තමයි දුක ඇති වෙන්නේ නේද? අපි සතයි කියලා හිතුවට ඇති වෙන්නේ දුක. ලෝකෙට අහු වෙනවා, ඒවා පස්සේ එලෙනවා, ගැටෙනවා නේද? ඕවා නැති වෙනකොට ආඬනවා. ඒ දුක් ටික තියෙනවා. එතකොට මේ ආයතන කියන ඒවා පෙර කර්මක විපාක. එතකොට දැන් ආයතන තියෙන එක අපිට මේ නැති කරන්න බෑ, නවත්තන්න බෑ නේද? සමහර වෙලාවට මම දන්නේ මොකද්ද වෙ කියලා. දැන් නරක කර්ම ඵල දෙනකොට නරක කර්මම තමයි ගොඩක් ඵල දෙන්නේ. හොඳ කර්ම ඵල දෙනකොට හුඟක් වෙලාවට හොඳ ඒවා තමයි එන්නේ. එහෙම එකක් නම් තියෙනවා. ඒකද නැහැ
නේ? සත්ව ලෝකෙට යන්න තියෙනවා නම් ඔව් ආකාරික කර්මයක් නිසා සත්ව ලෝකෙට යන්න තියෙනවා නම් තවත් ජීවිත වැඩි නරක කර්මයක් ඇවිත් හේතු වෙනකොට නිරයට
වෙනවා.
ආ ඒ වගේ මේ සංකප්පකත් තිබුණා.
මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් ගොමාරි කර්ම විපාක තියෙනවා අපි කර්මවල විපාක තමයි අහුවෙන්නේ නේද? ඉතින් නිරය ගියත් දුක් විඳිනවා. අර සුද්ධතියක ගියත් තාවකාලික සුවයක් දැනුණට ඒකෙත් තියෙන්නේ දුකමයි. මොකද සසරෙන් ගැලවිලා නැහැ. ඒ මොන සුද්ධතියේ හිටියත් ආයේ දුගති වල උපදිනවා. ඔය දිව්‍ය ලෝකවල ඉඳලා ඇති, බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඇති නේද? එහෙම ඉඳලා තියෙනවා කියලා. එච්චර දිගයි මේ සංසාරේ. මම හිතියට ඊටත් වඩා වැඩි කාලවල අපායේ දුගති වල ගත කරනවා. මොක තමයි මේ සසරේ ස්වභාවය නේද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අර මේකේ කෙලවරක් දෙන්නේ නැහැ මේ සංසාරේ. අනමතග්ග කියලා සූත්‍රයක් තියෙනවා. අනමතග්ගම එක කෙලවරක් නෑ. කුප්පා කෝටි නපඤ්ඤාය. මේකේ පටන් ගැනීමක් දැනගන්න බෑ. සසරට කොහෙන්ද ඇතුළුනේ කියලා. ඒ තරම් දිග. ඉතින් මේ දුක් විස්තර කරලා තියෙනවනේ ගොඩක්. අපි සම්පූර්ණ කියන්න ඕනේ නෑ. සසර දුකයි කියන එක දන්නේ නේද? කොට දැන් අපි හොයා ගන්න ඕන ඇයි සසරේ ඉන්නේ. ඒකට හේතුව තමයි පෙර කරපු කර්ම නිසා අපට මේ උපත ලැබෙනවා, ආයතන ලැබෙනවා. ඒකට ආයතන 6 කියන්නේ පෙර කර්ම. හැකනාසේ දිව අපිට ලැබිලා තියෙන්නේ පෙර කර්ම නිසා. ඒවයි හේතු ප්‍රත්‍යක් තියෙනවා. හේතුන් නිසා හටගෙන නේද? එතකොට ඇහැට අර රූප අරමුණු වෙනගත් ස්වභාවයක් තියෙනවා. ඇහැ නිසා රූප දකින්න පුළුවන්. එයාගේ කනට ශබ්ද අරමුණු වෙනවා. නේද? කන නිසා ශබ්ද අහන්න හැකියාව තියෙනවා. නේද? කනක් නොතිබුණා නම් ශබ්ද ගැන දැනගන්න බෑ. නේද? එතකොට ඒ කනක් ලැබිලා තියෙන හින්දා ඒ කනට අරමුණු වෙන ශබ්ද දැනගැනීමේ හැකියාව තියෙනවා. වගේ අනිත් ආයතනක් නේද? නාසය ලැබුණ හින්දා ගඳ සුවඳ විඳින්න පුළුවන්. නාසයට අරමුණු වෙන. දිව තියෙන හින්දා රස විඳින්න පුළුවන්. නේද? දිවක් නැති වුණා නම් එහෙම හරි ලේසි නේද? කෑම තෝර තෝර ඉන්න ඕනේ නැහැ. අර බටේකින් වගේ කෑම බඩට යවගන්න ජීවත් වෙන්න පුළුවන්. රසමල බලන්න. එතකොට අය වගේ කයෙන් ස්පර්ශ දැනෙනවා. එතකොට අපි ඕවා දැන් සකස් වෙලා තියෙන්නේ පෙර කර්ම. කර්ම විපාක. දැන් ඒ මට්ටම කියන්නේ අලුත් කර්ම නෙවෙයි. ඒවා කලින් ඒවයි විපාක නෙවෙයි. මොන හරි දකින්න හම්බ වෙන එක, අහන්න හම්බ වෙන එක. නේද? ගඳස් වලට දැනෙන එක. හොයාගෙන යන එක නෙවෙයි. දැන් ලැබෙන එක. දැන් මට මේවා ලැබුණේ පෙර කර්ම. ඔබලා තරහ විඳන්නේ නැහැ අපි අරන් දුන්නේ. ඒක ඒ පෙර කර්ම. හා?
පෙර කර්ම විපාක.
ආයතන වලට අරමුණු හම්බ වෙන්නේ පෙර කර්ම වල විපාක. ආයතන සකස් වෙන්නේ පෙර කර්ම නිසා. ඒකට ඒකට අරමුණු හම්බ වෙන්නේ පෙර කර්ම. අපිට ඒව වෙනස් කරන්න බෑ. හරි? ඒකට අරමුණු ලැබෙන්නේ ඉතින් පෙර කර්ම නිසා. දැන් ඒ අරමුණු ලැබුණට අනතන තමයි දැන් ඊළඟට අපි මේ මොහොතේ කරන දේ තියෙන්නේ. දැන් ඒවයික ඇලෙන්න හරි ගැටෙන්න හරි ගියොත් අලුත් කර්ම වෙනවා. මොකද ඒක තමයි තණ්හාව වෙන්නේ. නේද? කැමති දේවල් විතරද ගන්න? ඇහැට පේන්නේ ඔක්කොම කැමති දේවල්ද? ඒක
එහෙම ගන්නෑ නේ
හැම එකම. දැනෙන්නේ සුවඳ විතරද? ගඳ මොකුත් දැනෙන්නේ
නැද්ද? ඒ
ගඳ හදනවා. ඒක දැන් කරන එක. ඒ වුණාට ගඳ දැනෙන්නේ? ඒක අපිට නවත්තන්න බෑ. දැන් අපිට ඇහැට කියන්න බෑ හොඳ ලස්සන ඒවා විතරක් දකින්න. තෝරන්න බෑ. හරි. හොඳ ඒවා දකින්න ලැබෙනවා අපි අකමැති දේවල් දකින්න ලැබෙනවා. දැන් හොඳ සද්දත් අහන්න ලැබෙනවා, අපේ හොඳ කියනවත් අහන්න ලැබෙයි, බණිනවත් අහන්න ලැබෙයි. නැත්තම් ඉතින් අපි අනිත් අයට කියලා තියන්න ඕන මට හොඳ විතරක් කියන්න. මං අකමැති කිසිම දෙයක් කියන්න එපා කියලා ඔන්න කට්ටියක් හදලා තියන්න පුළුවන් නම්. අර ඒ කාලේ රජවරුන්ට හිටියලු කවුද? හොඳම කියා ඉන්නේ. ප්‍රශස්ති කියා ඉන්නේ නේද? වන්දිගට්ටයෝ කියලා. තිරිස. ඒ රජවරුන්. ඉතින් එහෙම තියන් හිටියා. මොකද එහෙම තියන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් කැමති නැති දේවලුත් අහන්න ලැබෙනවා. නේද? වැරදි කියන අයත් ඉන්නවා. ඉතින් ඒක රජ කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. එහෙම කළත් හැමතිස්සෙම හොඳ දේවල්ම එහෙනවා කියලා කන්නේ නේ. ඒකයි ඒවා පෙර කර්ම ගොඩක් වෙලාවට. පෙර කර්ම වල විපාක. දැන් එතකොට සද්දයක් ඇහෙනක අපිට සද්දාහන් නැතුව ඉන්න බෑ. නේද? අරහේ සද්දය ඇහෙනවා කියලා. ඉතින් අපි අකමැති වුණාට අහන් නැතුව ඉන්න බෑනේ.
නම්
අහගන්න පුළුවන්. නම් බෑ. නම් අහගන්න පුළුවන්. ඉතින් දැන් සරිනකොට අපි දන්නේ නැහැ මොනවද කියනවාද කියලා. නේද? නාසය වහන්න බෑ. නේද? දිවත් ඒ වගේ අපිට දැන් මේ පුළුවන් වුණාට මේ වෙනකන් හොඳ රස කැමැති රස විතරද දිවෙන් විඳලා තියෙන්නේ? අකමැති ඒවා දැනিলা නේද? මොන තරම් දැනෙනවානේ නේද? අපිට නෑ අපිට තෝරන්න පුළුවන් වුණා නම් මේ වෙනකන් හොඳ රස විතරයි විඳලා තියෙන්නේ. දැන් අපි තිත්පත් විඳලා තියෙනවා. අකමැති රස විඳලා තියෙනවා. නේද? ඒකට අපිට නවත්තන්න බෑ මේ මේ එළියෙන් එන එක. තේරුම් ගන්න ඕනේ නේද? ආයතන වලට බාහිරෙන් එන එක නවත්තලා සැප විඳින්න බෑ. මොකද ඒකේ කන්ට්‍රෝල් එකක් නැහැ. එතකොට තමයි අර වටය පිටාව හදන්න හදන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ කරන්න හදන්නේ ඕක. ඒ දේවල් හදන්නේ ලස්සනට. අරෝමී වගේ තියාගන්නේ ටීවී අරෝමී නේද? බාහිරෙන් අපිව සතුටු කරන්න. වැඩේ තියෙන්නේ දැන් ඕකෙන් සතුට විතරක් ලබන්න බෑ. එහෙම වුණා නම් මේ වෙනකන් අපි සතුට විතරනේ ලබලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. බලනකොට වැඩි හරියක් අකමැති දේවල් තමයි ලැබිලා තියෙන්නේ. නේද? ටිකක් කැමති ඒවත් ලැබෙනවා. එනකොට වැඩි හරියක් මේ ආයතන වලින් ලැබෙන්නේ ගොඩක් වෙලාවට කැමති දේවල්. දැන් ඔය අපිව සතුටු කරන්න හරි දුක් කරන්න හරි අපි බාර දීලා තියෙන්නේ බාහිරේට නේ. එතකොට අපි නෙමෙයි මේක කන්ට්‍රෝල් කරන්නේ. අපි මේ බාහිරයට ඉඩ දීලා අපිව සතුටු කරන්න හරි දුකටපත් කරන්න හරි. ඔව්. ඒ කන්ට්‍රෝල් එතකොට අපි සැප බලාපොරොත්තු වෙලා තියෙන්නේ බාහිර. නේද? හැබැයි අපිට බාහිරේ පාලනය කරන්නත් බැහැ. පාලනය කරන්න try කරනවා. පුළුවන් වුණා නම් අපි සැප විතරක් හැබැයි විඳලා තියෙන්නේ. බැලුගොත් වැඩි හරියක් විඳලා තියෙන්නේ දුක් නා. අපි හිතුවට පාලනය කරන්න පුළුවන් කියලා පාලනය කරන්න බෑ. හරි. මේ බැරි වෙනකොට අපි අනේ ඒක එහෙම තමයි කියලා ඕකත් විඳ ගන්නවා. මේ කරන්න දෙයක් නැහැ නේ. එහෙම පුරුදු වෙලා මිසක් අර මේ දුක නැති කරලා නැහැ. ඉස්සරහට ආවත් ඒ දුක් විඳින්න ඕන. මොකද බාහිරේ. දැන් නිකන් හිතන කවුරු හරි ඇවිල්ලා බනිනවා. නේද? දැන් අපිට කලින් පුළුවන්ද? නෑ නෑ මම මගේ හොඳ විතරයි මට අහන්න ලැබෙන්න ඕන කියලා නවත්තගෙන ඉන්න බෑ. අපි ඒකෙන් මිදිලා නෑ නේද? අකමැති සද්ද ඇහෙන එකෙන් මිදිලා නෑ. අකමැති ගඳ සුවඳ එන එකෙන් මිදිලා නෑ. ඒකට මේ ආයතන වලට අකමැති ඒවා ලැබෙන එකෙන් මිදිලා නැහැ. නේද? ඒ කියන්නේ දුකටපත් වෙන ඒ ස්වභාවයෙන් මිදිලා නැහැ නේද? අපිට ඒක පේන්නේ නැහැ. මොකද අපිට හිතෙන්නේ නැහැ වයින් හොඳ දේවලුත් ගන්න පුළුවන්. ඒ හින්දා අර ටික වහලා දාන්න පුළුවන් කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ.
හැබැයි සර්
ඔව්. ඔව් දැන් අපි දුකටපත් වෙනවද නැද්ද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් අපි ශබ්දයක් ඇහෙනකොට කවුරු හරි හොඳ කිව්වොත් අපිට සතුට. කවුරු හරි බැන්නොත් දුකයි. නේද? දැන් එයාතේ තමයි අපි සතුට කරනවද දුක් කරනවද දුකටපත් කරනවද කියන එකදී. අපිට නෙමෙයි කන්ට්‍රෝල් එක
තියෙන්නේ.
නේද? ඔව් මොනවාද කරන්න පුළුවන්? මොනවාද කරන්න පුළුවන්? අනිත්‍ය අපි හසිරන විදිහට අපි කොච්චර හොඳට හිටියත් කාට හරි ඇවිල්ලා බණින්න පුළුවන්. මනුන් අහලා නැද්ද? සොරිනේ කොච්චර හොඳට හිටියත් මේ බණුන් අහපු නැති කෙනින් නැහැ. බුදුහාමුදුරුවෝත් බණුන් අහලා තියෙනවා. නැහැ කල් දැන් අපිට හිත රිදෙන එක කියන්නේ අපිව දුකටපත් වෙන්නේ. නැතුව බැනපු එක නෙවෙයිනේ. එයාට පුළුවන් බණින්. එයාට පුළුවන් ද අපේ හිත රිද්දන්න? එයාට අහු වෙනවද අපේ හිත? සාගියන එක වෙනම එකක්. මං අහන්නේ එයාට පුළුවන්ද අපේ හිත රිද්දන්න? එයාට පුළුවන් බණි. ශබ්ද කරන්න විතරයි එයාට පුළුවන්. නේද? ඕක අහලා හිත රිද්දෝ ගන්නවද නැද්ද කියන එක තමන්ගේ වැඩන්නේ. ඔන්න ඕක තේරුම් ගත්තොත් අපට හැකියාව තියෙනවා අනුන්ට අපිව පාලනය කරන්න නොදී. එයාට ඕන නම් බැනපු දෙයක්. අපි හිත රිද්දෝ නොගත්තොත් එයා බැනලා බැනලා මහන්සිලා එයි. නේද? මම ප්‍රශ්නේ තියන්නේ එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න හිත දියුණු කරගන්න පුළුවන්ද? දැන් සාමාන්‍ය ජීවත් වෙන විදිහ එහෙම නෙමෙයිනේ. ඒ වුණාට දැන් ඔන්න නුවණින් බලනකොට පේනවා ඒතර බැනුම බාර අරන් තියන්නේ අපි. එයාට බලෙන් දෙන්න බෑ. නේද? දැන් කවුරු හරි ඇවිල්ලා අපි නොදන්න භාෂාවකින් බණින. අපි දන්නේ නැහැ ඉතින් බණිනවද නැද්ද කියලා. කියාගෙන කියාගෙන යනවා මොනවා හරි. අපි තේරුම දන්නේ නැහැ.
දන්නේ නැහැ හැබැයි බණින බව දැනෙනවා.
එහෙම දැනෙන්නේ නැහැ. නෑ. සමහර භාෂා කතා කරන අය මොනවා කියනවද දන්නේ නැහැ පටපට ගාලා කියාගෙන යනවා. නේද? හොඳක් කියනවද බණිනවද මොකද්ද කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හා? දැන් සද්දය ඇහෙනවද නැද්ද? සද්දය ඇහෙනවා. අද අපේ කන තියෙන සද්ද අහනවා. දැන් අර රිදුම එනවද අපට? අපි දන්නේ නැත්නම් බැන්නද හොඳක් කිව්වද කියලා දන්නේ නැහැ. මොනවද ඌ ගියාගෙන ගිහිල්ලා ගියා කියලා තමයි කියන්න තියෙන්නේ. නේද? දැන් අපට ප්‍රශ්නයක් වුණාද? එයාට පුළුවන් වුණාද අපේ හිත රිද්දන්න හරි සතුටු කරන්න හරි? බෑනේ. එතකොට දැන් මොනවා හරි කියනකොට ඕවට තේරුම දුන්නේ කවුද? කියන කෙනාද අපිද? තමන්ම නේද? දැන් බැනුම හදාගත්තේ කවුද සොඳ ටික අහලා? තමන්ම තමයි බලරෝට බැනගෙන තියෙන්නේ තමන්. ඒක තමයි අපි ඒවා ටික ඉගෙනගෙන නේද? නෑ වචනවල තේරුම් ගන්න නැති පොඩි ළමෙක් ඉන්නේ. අපි හිතමු සිංහල ළමෙක් කවුරු හරි ඉංග්‍රීසියෙන් ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා. එයාට කිසි ගාණක් තියෙනවද? වචන ටික ඉගෙනගෙන නේද? අර පොඩි ළමයා වගේ හිටියම කෙසේ කරදර කරන්නේ? පොඩි ළමයි ගොඩක් වෙලාවට දන්නේ නැහැ නේ අපිට තියෙන කරදර නැහැ.
සම්මතයෙන්
දැන් මං බර පාලි වචන දාලා ඔයගලන්ට මොකක් හරි කියන්න. තේරුම දන්නේ. එතකොට සතුටු වෙනවද?
සර් තරහ ගිහලා නම් මේ යවුවින් අපිට කියන්නේ.
නේ? තරහ ඉරියව්ව පේනවා කියන එකත් ඔය විදිහටම හිතාගන්න. ඉරියව්ව පේන්නේ මොකෙන්ද? දැන් ඇහෙන් පේන දෙයට තේරුම දෙන්නේ කවුද? තමයි. අපි තමයි හිතාගන්නේ අර මේ තරහ ගිහිල්ලා නැත්තම් හොඳට ඉන්න. නේද? දැන් බලන්න කවුද බැනගෙන තියෙන්නේ? වෙන කෙනෙකුට බෑ අපිට බලන්න. ආ? නේද? අන්න ඔක තමයි දැන් නුවණින් බලනකොට පේනවා අපි මෙච්චර කල් අපිම බැනගෙන තමයි දුක් විඳලා ඉන්නේ. ඔය බැනුම හදලා තින්නේ අපි. අරයා වචන ටිකක් කිව්වා විතරයි. ඒ වචන වලට බණිනවා කියලා තේරුම් දාගෙන නේ.
දැන් අපි කියන්නේ මුළු සමාජය.
නෑ නෑ තමන් ගැන හිතන්න. දැන් අරයා මට සමාජයේ වචන හදාගත්තා කියලා ඉතින් අපි දන්නේ නැත්නම් ඒක.
දැන්
වා චීනට ගියොත් එහෙම. ඉගෙනගෙන නේ ඒක තමයි මේ කියන්නේ. ඉගෙනගෙන තමන්ම දුකටපත් වෙනවා. නිකන් හිතලත් මේ මහන්සියලා ඉගෙනගෙන තමයි. එතකොට බලන්න මේ කනින් ඇහෙන එක සබ්දකින් නවත්තන්න බැරි කම නේද දැන් අපි බැනුම්
අහන්නේ.
තව වැඩි. අපි කවුද අවධානය යොමු කරන්නේ? දැන් එයා බැනලා යයි යන්නේ. අපි මේ දවසේම ඕක මතක් කර කර අපකට බැන්න අරකට බැන්න.
සර් තව එයා බැනලා
ඒ ටික හදා ගන්න ඕන හේතු ටික ඔන්න අඳුර ගන්න පුළුවන්. දැන් හරි ඔය කීප එක දැන් පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තමයි ඔය තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ එක එක හේතු හොයා ගන්න පුළුවන් අපිට. මොකද දැන් අපි හොයන්නේ දුකටපත් වෙන්නේ ඇයි? මේකෙන් මිදෙන්නේ කොහොමද? ඔකනේ හොයන්නේ. නේද? ඒක එහෙමමයි කියලා සද්ද නැතුව හිටියොත් ඉතින් ඒ ආපු විදිහටම යන්න පුළුවන්. දුක් විඳින්න. දැන් අපට නුවණක් තියෙන මේක වෙන්නේ මොකද්ද ඇත්ත?
දුකට පත් වෙනා කියලා බැනුම් අහන්නේ කැමතිද? බැනුම් අහන්න නැතුව ඉන්න හදන එක හරියද? දැන් ඒ බලන්නේ සමහර
ඒක හරියට ඉන්න පුළුවන් නම්
සමහර වෙලාවට
දැන් ඒක තමයි මම කිව්වේ.
බලන්නේ අපිට මේ
එහෙනම් මොකට තරහ ගන්න?
ඒ විලාවට අර්ථ ඉදෙනවා එහෙනම්
ඒ දෙයින් ඉගෙන ඒක නම් ඇත්ත தත්ත්වය අපි මේ බොරුවටනේ තරහ ගන්නදී. බොරුවටනේ දුක් විඳලා. ඒක හරිය ගමන් නැහැ තේරුම් ගන්න. ඈ?
ඒකම දුක්කුත් එනවා.
ඒක තමයි හොයා ගන්න ඕනේ. ඇයි ඉතින් දුක් විඳින්නේ දැන් කාටවත් බලෙන් අපට දුක් දෙන්න බෑ කියන එක හොඳට තේරුම් ගන්න. බාහිරයට පුළුවන් මේ ආයතන වලට සිග්නල් එකක් දෙන්න විතරයි. ඔච්චරනේ කරන්නේ. මට බැන්න කියන එක අපි ගන්න සද්දේ නෑ. නේද? එහෙන් ගන්න ඉරියව්වෙත් නෑ. ඒක අපි හිතාගත්තොත් අර මට රවල බලගවන. එයාගේ හිතේ එහෙම නැතුගත්තද මම හිතන්නේ. අපේ හිතේ තරහ තිබුණොත් තමයි අර බලපු එකත් වැරදිලා
තියෙනවා.
නෑ අපි හිතන විදිහ එයාගේ හිතේ කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. නේද? දැන් බලන්න එතන දුක් විඳීම එයාගේ කිසිම අදහසක් නැහැ. අපි මේ හිතෙන් පැත්තක ඉඳන් මේ ඉතින් ඕක සමහරවිට දවස් ගාණක් මාස ගාණක් දුක් විඳින්න පුළුවන්. එයා මට රැව්වා
කියලා.
දැන් කියන්නේ අරයා කලත් අර දැක්කේ නැහැ වගේ කියන්නේ අහක බලාගෙන. නේද? සමහර විට එයා දැකලත් නැහැ. එතකොට පේනවද දැන් ඔක අඳුර ගන්න ඕන දුක සකස් කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපි. ඒ හින්දා තමයි මේ දුකෙන් මිදෙන්න හැකියාවක් තියෙන්නේ අපට. දැන් වෙන අය දුක සකස් කළා නම් අපි කොහොමද දුකෙන් මිදෙන්නේ? දැන් ඒ හින්දා තමයි නන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ රහත් වීමේ හැකියාව තියෙන්නේ Tamanට. කියන්නේ දුකෙන් සම්පූර්ණයෙන්ම මිදීමේ හැකියාව තියෙනවා Tamanට. ඒක මරුණයින් පස්සේ නෙමෙයි. මේ මොහොතේ දුක සකස් වෙන්න හේතු ටික නැති වුණොත් දුක සකස් වෙන්නේ නැහැ. ඒකට අපි හේතු ටික අඳුර ගන්න ඕනේ. අපිමයි හේතු හදලා තියෙන්නේ. වෙන කවුරුවත් අපට හේතු හදලා දීලා නෙවෙයි. තන්තම අඳුර ගන්න අමාරු වෙන. මොකද අපි මෙච්චර කල් හේතු ටික හෙව්වේ බාහිර. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇත්තටම ඔය හේතු ටික තියෙන්නේ තමන්ගේ මනසට. බුදුහාමුදුරුවන්ට ඒ දවස්වල බමුණෙක් ඇවිල්ලා බැනලා තියනවා නේද? ඇත්තටම බැනගෙන බැනගෙන ගියා. අඳුරක් කොම අහගෙන ඉඳලා ඉතින් කිසි ගාණක්වත් නැහැ. බැනලා බැනලා හති වැටිලා නවත්තලා අහනවා මෙච්චර බැන්නා කිසි ගාණක් නැහැ. එයාම මහන්සියිලා. නේ? වෙනස තියෙනවා. වෙනස තමයි අපි දුක් විඳිනවා අපිව හදාගන්න. බුදුමනුරු දුක් විඳිනවා. පුරුද්ද බලවත් නේ සසරය. හැබැයි අරක පුරුදු කරන්න පුරුදු කරන්න.
අද ඉන්නේ සර්වමත්කම
සද්දයක් සද්දයක් කියලා අපි තරහ ගන්න ඕනේ. අපි තරහ ගත්තොත් එයා දිනු. يعني අපි දුකටපත් කළා. අපි ගණන් ගත්තේ නැත්නම් එයා ගත්ත එෆර්ට් එක එයාට වැඩන්නේ. එයා දුක් විඳලා. එහෙම කොට ඒ පැත්තෙන් හිතන්න නෙමෙයි ඒ වුණාට ලෝකෙට අයිති පැත්තෙන් ගත්තත් තරහාකාරයට හොඳටම රිදවන්න පුළුවන් කිසිම දෙයක් ගණන් ගන්නෑ කියලා. කිසිම දෙයක් ගණන් ගන්නෑ කියලා. එයා මොනවා කළත් ගණන් ගන්නවා. මම කරගන්න දෙයක් නෑ නේද? ඒකට එයාමයි විඳවන්නේ. අපි බාරගත්තොත් තමයි අපි දුක්. ඒකේ දෙපැත්තක් තියෙනවා. බොරුවට පෙන්වන්න පුළුවන් ගණන් ගන්න නැහැ කියලා පස්සේ හිතෙන් දුක් විඳිනවා. ඔව්. ඒකේ අනිත් පැත්තත් පුළුවන්. ඒක සද්දයක් ඇහුණා. ඒක ඉවරයි. ඒක අපිට ආයේ හිතෙන් පැවැත්මක් දෙන්න ඕනේ
නැහැ.
හානියෙන් වළකින එක නෙවෙයි මේ කියන්නේ. ඒකෙන් වැළකුණාට ප්‍රශ්නයක් නැහැ. ඒත් හිතට තරහ ගන්න ඕනේ නැහැ. නෑ ඔකේ ගැඹුරට යනකොට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ හාමුදුරුවන්ට තමන්ගේ අතපය කැපුවත් තරහ නොගෙන ඉන්න කියලා. මේ මට්ටමට දිනු කරන්න. එක පැත්තකින් ඒ වෙන්න මෙහෙම වෙන්න හේතුව ඒ වුණාට දැන් ඒක වුණාට අපි දුක් විඳින්න ඕනද? මේ දුක සකස් කරන්නේ අපි. අපි ඒ අපි දැනට ඉන්න මට්ටම. මොන මේ ශරීරය මමමයි මගේමයි කියලා මේ අපි හිතාගෙන ඉන්නේ.
නේද?
ඒ එහෙම හිතන්න හේතු තියෙනවා. ඒක හොයාගන්න. හැබැයි අපි හේතු දැකලා
නැහැ.
අපි ඇත්ත හේතු අඳුරගෙන නැහැ. දෙන හින්දා තමයි ඒක මුල් වෙලා තමයි ඕක එන්නේ. ඒ වුණාට මේක මමමයි මගේමයි කියලා අල්ලගෙන ඉන්න තරමට තමයි අරක වැඩි කරලා දෙන්නේ. දැන් මොකක් හරි ලෙඩක් හැදිලා ડોක්ටර් කියනවා අන්න අත කපන්න ඕන මෙතන. නැත්තම් ජීවත් කරන්න බෑ. අත කපන්න කියයි දෙපා කියයි. ජීවත් කරන්න බෑ කිව්වොත් විතරයි කපන්න දෙන්නේ. නැත්තම් කපන්න දෙයි. ගාන තකපුවහම මැරෙනවද? ඕන තරම් ඉන්නේ. නේද? එහෙනම් අපි මුලින් හිතන්නේ අත නැතුව නම් ජීවත් වෙන්න බෑ. ඊට හොඳයි මැරෙන එක කියලා. මේ තත්ත්වයටපත් වුණාට පස්සේ එතකොට ඒ සිද්ධියේද දුක තියෙන්නේ. වෙලාවක ඔය කතාව කියන්නේ. දැන් එහෙම කෙනෙක්ට කිව්වොත් ඔයිට හොඳන්නේ මැරෙන එක කියලා එයා කියයිද මම මරලා දාන්න කියලා.
නෝමනා.
කොහොමද මරලා දාන්නේ? ජීවත් වෙන්න තමයි ආසාව. ඔවයි තෙන් අත්දකින්න පුළුවන් මේ මැරෙන්න ගිය වෙලාවට. නැතුව අපි ඉන්න මට්ටමේදී අපිට ඒක හිතා ගන්න අමාරුයි. ඒක තමයි මේ ගෑන්ටි මේ කියනේවත් බණිනේ කවුණත් අපිට මුලින්ම හිතන්නේ නෑ නෑ එහෙම මේ අපි නෙමෙයි ඕක හැදුවේ කියලා දුක හැදුවේ බාහිර අය කියලා නෙමෙයි මුලින්ම හිතන්නේ. හැබැයි තව ටිකක් හිත දියුණු වෙනකොට පේනවා ඒක අනිත් පැත්ත. එතකොට රහතන් වහන්සේ කියන්නේ අර අටලෝ දහමට අහු නොවන කෙනෙක් නේ. ලෝකෙට අයිති කිසිම දෙයකින් සපත් දුකක් දෙන්න බෑ. ඒකයි අකම්පිතයි කියන්නේ කම්පණය වෙන්නේ. ආයෙත් කියන්නේ ඊළඟ මරුණයින් පස්සේ නෙමෙයි මේ මොහොතේ දුක් විඳින්නේ. ඇයි මේ මොහොතේ ලෝකෙට අහු වෙන්නේ? මම රහතන් වහන්සේට කාටවත් බණින්න බෑ. අපේ මට්ටමෙන් අහයි ඇයි බණින්න බැරි? හොඳට පුළුවන් නේ බණින්න. රහතන් වහන්සේ බාරගන්නේ වෙනම. එහෙනම් තමයි බණින එක්කනට ඒක අපහු යන්නේ විපාකේ තව සායන 100,000 ගුණයකින් වැඩි වෙලා. ඒ බාර ගන්න නෑ. මේ තමන් කරගත්තු දේ තමන්ට. හරි. ඉතින් මේ ධර්මයේ පෙන්වන්නේ හැම කෙනාටම අපි හැමෝටම හැකියාව තියෙනවා මේ මට්ටමට මනස දියුණු කරගන්න. ඒකට ඒක අපි තේරුම් ගන්න ඕන දියුණුවක් කියන එක. ඉස්සෙල්ලා ඒක දකින්න. මේ දුක නැති කරන විදිහ ඕකයි. නැතුව මේ වටපිටාවයට එකට එක කරලා නෙමෙයි. දැන් අපි හිතන්නේ එහෙම. නේද? එයා මට බැන්නා මාත් බඩනවා. එහෙමනේ. එතකොට ඒක අනිත් තව විදිහකුත් තියෙනවා. බැනුම බාර නොගෙන ඉන්න. ඒක හිත ඇතුලේ හිත දියුණු කරපු වෙනාටයි ඒක කරන්නේ. එතකොට මේ හිත දියුණු කිරීමට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මෙහෙම සිද්ධියක් තියෙනවා මේකේ. පියර පුරුද්දට කරන විදිහ හිතන විදිහ වෙනම කකේ සසරේ යන විදිහ මේ දුක් විඳින විදිහ මේ සසරෙන් ගැලවෙන විදිහ දුකෙන් ගැලවෙන විදිහ පිටි මේක තමයි අඳුර ගන්න. ඒකට ඒක අඳුර ගන්න තමයි මේ ආයතන ගැන හොඳට විමසන්න කියන්නේ මොනින් විමසන්න. මොකද ඔය ආයතන හය හරහනේ අපි දුකටපත් කරනවා නම් කාට හරි කරන්න පුළුවන් වෙන විදිහක් නැහැ නේද? එක්කෝ පේන දෙයකින් එක්කෝ ඇහෙන දෙයකින් නැත්නම් ගඳ සුවඳකින් රසකින් ස්පර්ශයෙන් යනවද අපි ගන්නවද? ගන්න ඕකයි දිරුම් ගන්නවනේ අපි දැනට හිතන්නේ යනවා. ඒ හින්දා තමයි ඔන්න තේරුම් ගන්න තියෙන්නේ ඇහෙන් දෙයක් දැක්කහම. දකින මට්ටම කියන්නේ පෙර කරුණු. දැහක් තියනවා අරමුණක් ලැබිලා ඊළඟට ඒක ගැන හිත හදන එක පෙර කර්මයක් නෙමෙයි එතනින් එහාට හිතන එක. ඒක බාර ගැනීම පෙර කර්මයක් නෙමෙයි. මනස පෙර කර්මයක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය පහ ඒක තමයි ඒ බවටපත් කරන්නේ මේ මොහොතේ අවිද්‍යාව. ඔය හින්දා තමයි තියෙන්නේ දැන් මේ ඉන්ද්‍රිය පහට පිලිසරණ වෙන්නේ මනස. හරි. ඒ කියන්නේ ඉන්ද්‍රියට බෑ ඇස කන නාසය ඒවට බෑ අරමුණු විඳින්න. අරන් දුන්නට ඒවා විඳින්න බෑ අඳුර ගන්න බෑ. හරි. අඳුර ගන්න පුළුවන් යම්කිසි මූලික අර ප්‍රාථමික මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ සද්දයක් කියලා අඳුර ගන්න පුළුවන් නේද? වර්ණයක් කියලා අඳුර ගන්න ගන්න සුවඳ අර සංඥා මට්ටම මූලික සංඥා මට්ටම ඒකේ තේරුමක් දීලා නැහැ. මේ මොකද්ද කියලා තේරුමක් දීලා නැහැ. මොකද ඒ ඉන්ද්‍රියට බෑ කලින් අත්දැකීමක් මතක් කරගන්න. හරි. එතකොට අර මේ මොහොතේ දැන් මේ සද්ද සංඥාව කියන එක විතරයි දන්න. ඒක කම්පයා කරන්න එකක් නැහැ. ඉන්ද්‍රියට නෑනේ මතක. නේද? මේ හින්දා ඒ අරමුණ විඳීමේ හැකියාව නැහැ. ඒක අර මූලික මට්ටමේ වෙන් කර ගැනීමක් තියෙනවා. සද්දේ ඒ තමයි දැන් මේ කියන්නේ චක්කු විඤ්ඤාණ මට්ටම. චක්කු විඤ්ඤාණ මට්ටමට වර්ණ සටහනක් පේනවා විතරයි. චිත්‍රයක් දකිනවා හරි අර වතුරේ ඇති වුණ සටහන ඡායාවක් දකිනවා. ඕක තමයි චක්කු විඤ්ඤාණ මට්ටම කියන්නේ. නේද? එතනින් මොකක්වත් දැන් වෙනම පවතින දෙයක් කරලා නැහැ තාම. දැකීමම දැන් ඔතන දැන් ඒ මට්ටම තමයි විපාක මට්ටම කියන්නේ. පෙර කර්මයක විපාක. එතන අලුත් කර්මයක් නැහැ, දුක් විඳීමකුත් නැහැ. නැහැ. ඒ ආයතනෙත් එහෙම ගන්න ඉතින්. කාය ආයතනෙට පොට්ටබ්බය. ඒකට කාය විඥාණයෙන් දැනගන්නවා. දැනගන්නේ මෙන්න මෙහෙම ස්පර්ශයක් තියෙනවා. ඒක අඳුරගෙන නැහැ. මේ මොකද්ද කියලා අර ලෝකෙට අයිති කරලා දාලා නැහැ තාම. දැනීම කියන මට්ටම. හරි. දැනීම හොඳද නරකද අරව මේව බෙදලා නැහැ. දැනීමක් තියෙනවා. දැකීමක් තියෙනවා. ඇසීමක් තියෙනවා. එතකොට ඒ ආයතන විඥාන මට්ටම. දැන් ඒකෙන් අපි නවත්තන්නේ අපේ පුරුද්ද හින්දා ඊළඟට මනසෙන් ඕක ඔව් මනසෙන් ඕක දෙයක් කරනවා හරි දෙයක් කරලා ඒක විඳිනවා
මනසෙන් තමයි හිතන්නේ අකිද
මේ වගේ දෙයක් විඳිනවා අන්න මනසට දැන් මේ හෙන් ගත්ත හරි කණෙන් ගත්ත හරි කියන කතාව නෙමෙයි මනසට තියෙන්නේ එළියේ තියෙන දෙයක් කියන අදහසෙන් හෙ එතකොට ඒදී ඔන්න කලින් අත්දකපු ඒවත් එක්ක ඊළඟට කම්පෙයා කරලා බලනවා පෙර ඇසුරක් මෙතෙන්ට ගන්න ඒක අරගෙන දැන් ඔය මනසෙන් කරන වැඩන්නේ පෙර අත්දැකීම ගන්න එක ඊළඟට මේ දේ මෙහෙමයි කියලා දාලා අර එළියේ තියෙන දෙයට මේක සම්බන්ධ කරන්නේ දැන් ඒක එතන අවිද්‍යාව කියලා තේරෙනවා නේද මනසෙන් හැදුන චේතනා ටික අර බාහිර වස්තුවට සම්බන්ධ කරනවා. ඔය අදහස් ටික තියෙන්නේ අර වස්තුවේ බාහිර දේ. කියලා. එතකොට දැන් අපට ශක්තියක් නැහැ මේ ටික මනසේ වුණ දෙයක් කියන එක දැක්ක. අපිට හිතෙන්නම එළියේ තියෙන දෙයට අයිති ඔය අපිට හිතුණ ටික. ඇයි ඒකේ ලක්ෂණ ටික නිහිතෙන්නේ? නේද? දැන් අපි හිතමු දැන් අපිට කවුරු හරි කතා කරනවා එහෙනම්. දැන් සෝත විඥාන කියන්නේ සද්දය වෙන් කරන එක විතරනේ. සද්ද සංඥාවක් තියෙනවා කියලා දැනගන්න. දැන් ඕක බණිනවා කියන එක අර පෙර බැනපු එකකින් අපි මෙතෙන්ට ගන්නවා නේද? මනස. කොහොම සද්ද එන්නේ බණින. හරි ඉගෙනගත්තු ටික දැන් මතක් කරගන්න. ඒ දැන් ඔන්න හිත ඇතුලේනේ හැදුනේ මේ බණිනවා කියන එක. නැත්නම් තත්ත්වයේ හිතේ ඇති වුණ චේතනාව. ඊළඟට අපි මේකේ ඔය සිද්ධ වෙන දේ නොදන්න හින්දා මොකද කරන්නේ? අරය මට බෙන්න. මේ බණිනවා කියන එක හිත ඇතුලේ හදලා ඒක එළියේ රූපෙට සම්බන්ධ
කරනවා.
එයා මට බෙන්නා කියලා දැන් එයා නෙමෙයි කියන්නේ අපේ හිතම. ඒකයි මම කිව්වේ තනියෙන් බැන ගන්නවා කියලා. දැන් බැනීම හදලා තියෙන ඇත්තටම තමන් තුලයි. අර පෙර අද්දකී ටික එකතු කරලා
දැන්
එතන තමයි කර්ම කියන්නේ. දැන් අපි එයා මට බනිනවා කියනකොට කර්ම. මේක ඇත්ත ඇතිහෙටි දැකීම කියන්නේ කර්ම ක්ෂය කරන විදිහ. අපි බනිනවා කියන එක මේ හිත ඇතුලේ නේ හැදුනේ. ඒක කොහොමද එළියේ රූපෙට සම්බන්ධ වෙන්නේ? නෑ එළියේ රූපෙට කිසිම සම්බන්ධයක් නැහැ නේ අපි හිතන ටික. නේද? මොන ඔතන හරි ගැඹුරු තියෙන්නේ ඔතන. එළියේ මේක අහගන්න. එළියේ තියෙන කිසිම දෙයකට සම්බන්ධද අපි හිතන දේ? නෑ හිත ඇතුලේ වෙන දේ හිත. නේද? හැබැයි අපේ පුරුද්ද තියෙන්නේ එළියේ තියෙන දෙයට මේ ටික සම්බන්ධ කරන්නේ. ඒ සම්බන්ධ කිරීම තමයි කර්ම කරනවා කියන්නේ. මොකද ඒක මත තමයි විපාකය එන්නේ.
ඒකට රියැක්ෂන් එක නෙමෙයිද මේ කර්ම කියන්නේ. දැන්
එහෙන දෙයක ප්‍රතික්‍රියාව නෙමෙයි. මම දැන් මෙතන මේ දෙක එකක් කියලා හිතන එක ඇත්ත ඇති හැටි නොදන්න කමනේ. ඒක තේරෙනවද? අවිද්‍යාවනේ උතන යෙදෙන්නේ. අපේ මේ හිත ඇතුලේ හිතන ටික අපි අර එළියේ තියනවා කියලා හිතන ඕක ධනිකර අවිද්‍යාව වෙන්න ඕනනේ නේද? ඒ මත අනුව අපට එක එක චේතනා එන්න පුළුවන්. ඒ හැම චේතනාවක්ම කර්මයක්. ඒ සම්බන්ධ කරලා ඊට පස්සේ නේ අරය මට බැන්නේ කියන එක එන්නේ. ඒක චේතනාව. ඒක කර්මයක්. ඒ අතන අවිද්‍යාව යෙදුන හින්දායි කර්ම බවට පත් වෙන්නේ. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරක. දැන් මෙතන ඔතන විද්‍යාව පහල කරගන්නෙත් ඔතන. මේ ටික හිතේ ඇතුණ ඇති වුණ දෙයක්. ඒක කිසිම සම්බන්ධයක් නැහැ බාහිර රූපෙට. ඔන්න නාමයයි රූපයයි වෙන් කරනවා. දැන් කර්ම සකස් වෙන්න බෑ. මේ නුවණින් නුවණින් දකින්න ඕනේ. හිතේ ඇති වුණ දේ හිතේ විතරමයි. බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. ඕන නැහැ. හිතෙන්නේ නැහැ නෙමෙයි. ඒ රියක් කරන්න හේතු යෙදෙන්නේ නැහැ. නාමය කියන්නේ හිතේ හිතයි හිතේ ඇති වෙන සිතුවිලි නිචයිසික. දැන් අපට වෙලා තියෙන්නේ නාමය රූපයට අයිති කරලා සම්බන්ධ කරගන්න. නැත්නම් අර නාම රූප ගැට ගන්නවා කියන්නේ. ඔව් ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. මුලින්ම දැන් බැනපු කෙනාගේ රූපෙට අපි සම්බන්ධ කරනවා එයා බැන්න. ඒක එකක්. ඒකේ ඊටත් ගැඹුරු මට්ටම තමයි සද්දේ එළියේ තියෙනවා. දැන් සද්දයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒකත් හිතක් නේ. සද්දේ දැනගත්තු හිත මේ පැත්තේ. ඒකත් අයිති නෑ ඔය බාහිර සද්දෙට. දැන් සද්ද රූපය කියන එකට අයිති නෑ අපේ දැනගෙන. දැනගැනීම නා. සද්දයක් කියලා දැනගත්ත බව හිත ඇතුලේ වැඩ. ඒක සද්දට අයිති නෑ. අන්න ඔයෙත් එක වෙන් කළොත් ඇත්ත ඇති හැටි දකින්න. දැන් නාම රූප වෙන් කරන. වෙද්දි නොකලත් කන්නේ පස්සේ හරි යෝක හිතා ගන්න පුළුවන් නම් අර දුක් විඳපු ටික ඔක්කොම එතනින් ඉවරයි. ඒ දෙක සම්බන්ධ කරපු නිසාමනි දුක් විඳලා තියෙන්නේ. හරි. දැන් හිතා ගන්න පුළුවන් ද රහතන් වහන්සේගේ වෙනස? එතකොට මෙතන එහෙම හිතන්නවත් දෙයක් කියෙදෙන්නේ නැහැ. දැනගන්න බැරි කමන්නේ අරයා බනිනවා කියලා. හරි? හැබැයි මෙතන දකිනවා මේ බැනිම හදාගත්ත මේ හිත ඇතුලේ අරහෙන් ආවේ සත්‍යයක් විතර, සද්ද රූපයක් විතර. ඒක රූපේ වෙනම තියෙනවා, නාම වෙනම තියෙනවා. ඔව්. එතකොට හිතේ මේ ටික හැදෙන්න යෙදුන හේතු වෙනම පේන. නේද? අපි මොනව හරි ඉතුරු කරගෙන ඒ ටික මෙතෙන්ට අරන් ඔහොම හිතේ කරන වැඩ ටික වෙනම බලනවා. බාහිර රූපයක් තියෙනවා නම් ඒකේ හේතු වෙනම පේනවා. ඒ හේතු තියෙනකන් ඒක තියෙනවා. ඒ හේතු නැතිනකොට ඒක නැහැ. ඔව් දැන් පස්සේ කියන එක දැන් ඒ දැන් මූලික විඥාන මට්ටමේ ඒක තමයි පස්සේ. චක්කු සම්පස්සේ කියන්නේ. ඊළඟට ඕක ගැන මුලාවෙන් හිතන එක අමේ එළියේ දෙයිමයි කියලා ඔය සම්බන්ධ කරනවනේ නාමයි රූපයි ටික. ඒක මනෝ විඥාන මට්ටමේ එතන තමයි චේතනා ඇවිල්ලා කර්ම කරන්නේ. අර මුල පස්සේ අන්තය දැක්කොත් ඊළඟ එකට යන්නේ. දැන් දෙවෙනි එක තමයි පස්ස සමුදය කියලා කියන්නේ. නැත්නම් කර්ම කරන මට්ටම. මනසෙන් ඕක ගැන හිතන මට්ටම. ලෝක ධර්මයේ දෙන්නේත් මේකට අහු වුණාම. දැන් අතන ඇත්ත දැක්කොත් ලෝක ධර්මයට අහු වෙන්නේ නැහැ. ලෝකෙට අහු වෙන්නේ නැහැ. මොකද හිත ඇතුලේ වෙන දේ වෙනම අවබෝධ කරනවා, බාහිරේ වෙනම අවබෝධ කරනවා. ඔය දෙක එකට සම්බන්ධ කරන්නේ. එතකොට දැන් රහතන් වහන්සේගේ තන නුවණ යෙදෙනවනේ, පස්සය ගැන නුවණ යෙදෙනවා. එතකොට අර සමුදයට යන්නේ ආයි ආයි දිගට දිගට ඇති කරන්න හේතු සකස් වෙන්නේ. දැන් අපිට වෙන්නේ දැන් සද්දේ ඇහුනහම රූපයක් සම්බන්ධ කරලා ඉවරනේ. දැන් අර ලේනා කෑ ගහනවා කියලා රූපයක් සම්බන්ධ කරලා. දැන් ඒක කලේ මනසෙන් කියන එක දැක්කොත් අපි බාහිර ලේනෙක් කොහොමද යන්නේ නේ මනසේ වැඩේ මනසෙන් කරන දේ වෙනම අඳුරගත්තෝ දැන් ඇහුණ සද්දේ බාහිර තියනවා කියලා දැනට හිතනවා කියමු ඒක කමක් නැහැ මූලික මට්ටමේ හරි සද්දේ එළියේ තිබුණා දැන් සද්දේට අදාළ ලේන හැදුවේ හිත ඇතුලෙන් නේ ඔව් දැන් කලින් අද්දකපු ලේනෙක් ඉතුරු කරලා නැත්තම් පොඩි ළමෙක්ගෙන් අහුවොත් ඔය මොකද්ද කියලා සද්දයක් විතරයි. යාළේ ඉන්නේක්ව දැකලා නැහැ ඊට කලින්. එතකොට අන්න පේනා නේද අපේ හිතෙන් ඕක හැදුවේ කියන එක. ඒ හිතෙන් හදන එකෙත් නෙමෙයි වැරද්ද. එහෙම හිතුණා කියන එක නෙමෙයි වැරද්ද. මේ හිතුණ දේ එළියේ තියනවා කියලා සම්බන්ධ කිරීම. ඔන්න ඔතන තමයි සිහියයි නුවණයි පිහිටන්නේ. හිතේ ස්වභාවය මෙහෙම හිත හදන එක. ඒකට හිත හදන එක නෙමෙයි නවත්තන්න ඕන. හරි? හිත හදුණට අපි මුලා වෙන්නේ නැතුව ඉන්නේ. මේ හිතේ කරන ටික හිතේ වැඩක් කියලා දැනගන්නවා. දකින්න එකෙත් ඕකම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට අර එක අර එකපාරට පේන්නේ නැහැ. මොකද අපිට හිතෙන්නේම එළියේ තියෙන දෙයමයි මේ දකින්නේ කියලානේ. ඒකට තනත් අර අවස්ථා දෙක තියෙනවා. එහෙන් චිත්‍රයක් ඇඳලා දෙන එකනේ කරන්නේ. නේද? මේ රූප සංඥාවෙන් චිත්‍රයක් ඇහැ ඇතුලේ ඇඳෙනවා. ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඕකනේ විඥානයේ දකින්නේ. ඥානෙට එළියේ තියෙන දෙයක් දකින්න බෑනේ. ඇහැ නිසා සකස් කරලා දෙන ඒ සටහන තමයි චක්කු විඥානයට අහුවෙන්නේ. එතකොට එතන කිසිම දෙයක් කරලා නැහැ. පේන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඇහැ නිසා පේන ස්වභාවයක් තියෙනවා. ඒක වර්ණ සටහන් මට්ටම. එතකොට හිත තමයි අර දැන් ඔය පේන දේ මේකයි කියලා පරණ අත්දැකීමක් අරගෙන අර එළියේ තියෙන අපි කිව්ව සතර මහා ධාතුක කියලා ඒකට සම්බන්ධ කරනවා මේ හිත පුටික චේතනා ටික. ඊට පස්සේ අපි අර සතර මහා ධාතුක දකින්නේ මේ හිත බුදේ යම්. සමන්න පේන ස්වභාවය අපි රෝසමලක් කියලා හිතුවෝ. දැන් ඕක පරණ රෝසමලක් අත්දැකීම දාලා මේ හිත ඇතුලේ හැදුවේ. ඊළඟට අපි මේ හිත බුදේ අරකට සම්බන්ධ කරනවා පේන දේට. නැ අපි දන්නේ නැහැ මේක හිත ඇතුලේ තියුනේ අරක වෙනම තියෙන එකක් කියලා. අපි හිතන්නේම නැහැ අර එළියේ තියෙන රෝස මලම තමයි. දැන් එහෙම බලන්නේ ඒක නিত্য සංඥාවෙමයි. මොකද නැත්තම් අපිට ඒක ආස්වාද විඳින්න බෑ. ඒ කියන්නේ අපි රූපය බාර ගන්නවා. තියෙනවා. ඒකේ තමයි ආස්වාදේ තියෙන්නේ. මේ අර ගැනීම තුල ඒක තමයි ඒ නিত্য සුඛ කියන දෙකේ තියෙන්නේ. ඔක අනිත්‍ය වුණා නම් එහෙම ආස්වාදයක් නැහැ. ඒක එතනම නැති වෙනවා නේද? ඒ මොහොතක්වත් පවත්න්න බැරි වුණත් එහෙම තව කෙනෙකුට කියන්නවත් බෑනේ. දැන් ඕක මේක හිතේ ඇති වුණ දෙයක් කියලා දකිනකොට වෙන්නේ අර බාහිර ලෝකෙන් මිදෙන. බාහිර ලෝකෙ වෙන් කරනවා. දැන් බාහිරව තියෙන දේවල් වලින් නෙමෙයි අපි දුක් විඳින්නේ. අන්න ඕක පේනවා. මේ හිතේ හදපු චේතනා ටිකෙන් හදපු ටිකෙන්නේ අපි දුක් විඳලා තියෙන්නේ. බාහිරෙන් එන්නේ සද්ද විතරයි. කනට දැනගන්න පුළුවන් සද්දේ විතරයි. ඕක බැන්නා කියලා හදන්නේ අපේ හිතේ. චේතනා ටික. නැත්තම් මගේ හොඳ කිව්වා කියලා හදන්නේත් අපේ චේතනා ටික. ତොර පේනවද? Taman සැප විඳිනවද දුක් විඳිනවද කියන එක තියෙන්නේ මෙතන හැදෙන චේතනා ටිකෙන්. Taman තුල හැදෙන චේතනා ටික. එන සද්දේ නෙවෙයි.
ඒ කියන්නේ අපේ පෙර කර්ම අනුව තමයි අපේ හිත ඒ විදිහට වැඩ කරන්නේ.
නෑ. හිත වැඩ කරන්නේ පෙර කර්ම නෙවෙයි. ඒ පෙර කර්ම වුණා නම් එහෙනම් නිවන් දකින්න බෑ. පෙර කර්ම නිසා තමයි මේ අනිත් ඉන්ද්‍රිය පහ. ඉන්ද්‍රිය පහෙන් ඒ විදිහට හැකියාව නුයි මේ මොහොතේ ලබා දෙන ස්වභාවයයි ඒකත් පෙර කර්මයි. ඒතට මේ ලබා දෙන දේ ගැන හිතන එක පෙර කර්මයක් නෙවෙයි. ඒකනේ හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. දැන් සසරේ යන විදිහ තමයි කර්ම වෙන විදිහට හිතන එක. ඒ දුක් විඳින එක. තව විදිහක් තියෙනවා. ඒ සසරේ යන එක නවත්තන විදිහට නුවණ. මෙහෙම. ඒක තමයි මාර්ගය වෙන්නේ මේ දුකෙන් මිදෙන මාර්ගය වෙන්නේ. හරි. ඒකට හිත දිහා සිහියෙන් නුවණින් බලා හිටියොත් මේක හිතෙන් කරන වැඩේ හිතෙන් කරන වැඩ බාහිර දේ බාහිර දෙයක් කියලා වෙන් කරගත්තොත් ඔය දෙක සම්බන්ධ නැක. කෙලින්ම වෙයි දුක හටගන්නේ නැහැ ඒක. ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති වෙනවා ඊළඟට. චේතනාව එන්නේ. චේතනාව රූපෙට සම්බන්ධ කළේ නැත්තම් ඒක හරියට අර හීනයක් දැක්කා වගේ වෙනව නේද? හීනයක් දැකලා ඇහැරුණා වගේ. හීනේදී සම්බන්ධ කරලා හැරුණ ගමන් අවදි වුණ ගමන් දන්න ඔය හීනයක් ඔක්ක ඇත්තට තියෙන දෙයක් නෙමෙයි බාහිරේ තියෙන දෙයක් නෙමෙයි මනසෙන් කරපු වැඩක්. දැන් මනසෙන් කරපු වැඩක් කියලා දැක්කහම තරහ ගන්න හරි ඇලෙන්න හරි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට කියනවා නිමිති ඉතුරු කරගන්නේ නැහැ කියලා. දැන් දෙයක් දැක්කොත් කියනකොට දැන් දැකලා තියෙන චේතනා ගොඩ. ඇහැට පුළුවන් චිත්‍රේ හදලා දෙන්න විතරනේ. ඔක දෙයක් නෑනේ. ඔව්. දැන් හිතුවා කියන්නේ හිත ඇතුලේ හිතලා ඒ ටික අරකට සම්බන්ධ කරලා. ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් මරණයක් වෙන්න පුළුවන් ඕන එකක්.
එතකොට ඒ ගැන කරන්නේ හිතේ නැහැ. එතකොට
කරන්න හිතන එක වෙනම එකක්. මොනවා හරි කරන එක වෙනම එකක්. මේකේ අවිද්‍යාවෙන් කරන එක වෙනම එකක්.
ඒ ගැන බය වෙන්නේ නැහැ.
ඒක බය වෙන්නේ නැහැ දුක් වෙන්නේ
නැහැ. මේක හැබැයි කරන්න පිළියමක් තියනවා නම් කරනවා.
ඔව්. එහිඳ තමයි රහතන් වහන්සේට සාමාන්‍ය මට්ටමේ ජීවත් වෙන්න බැරි කම නැහැ. අනිත් අය කරන දේවල් කරන්න පුළුවන්. ඒ වුණාට අවිද්‍යාව නැති හිඳ සිද්ධ වෙන දේ දකින හිඳ හිතෙන් හදපු දෙයක් කියලා ගන්න. මේ හරියට හීනයක් දැක්කා කියලා දැනගන්නා වගේ වැඩ. දැන් අපි දන්නේ හීනයක් දකින්නේ කියලා. අපි යෝක ඇත්ත කරගෙන දුක් විඳිනවා. ඕකයි වෙලා දෙන්නේ. හීනේ ඇත්ත කරගෙන දුක් විඳිනවා. ඒ කියන්නේ හිතෙන් හදපු දේ බාහිරයට සම්බන්ධ කරනවා. මේකයි හීනේ ඇත්ත කරනවා
කියන්නේ. මේක තමයි අතන වෙලා තියෙන්නේ කියලා
හිතනවා. ඔව්. ඕකේ දැන් නුවණ පිහිටන්න ඕන හිතෙන් කරපු දේ හිතෙන් කරලා දෙන්න. ඒක
ලක්ෂණය.
ඔව්. දැන් දෙයක් කිරීම තුළ වෙන මුලාවල් ගොඩක් තියෙනවා. එළිය දෙයකට සම්බන්ධ කරපු ගමන්. දැන් ඒ සද්ද ටික ලේන්නු කෑ ගහනවා කියලා හිතපු ගමන්. එළිය දෙයකට සම්බන්ධ කළානේ. දැන් ලේන හැදුනේ හිත ඇතුලේ වුණාට අපි බාහිරට දැම්මනේ ඕක. ඒ දැම්මට පස්සේ දැන් අපි ලේනෙක් ඉන්නවා කියලා දැනගන්න මූලික උනේ සද්ද ඇහෙන එකනේ සද්ද සංඥාවනේ. දැන් ඒකායේ අද්දකිනවා නම් සද්ද සංඥාවකින් විතරක් වෙන්න ඕනේ. ඒ වුණාට දැන් හිතේ හදපු රූපේ හිතේ හැදුවා කියලා දන්නේ නැතුව ඉලිගි තියනවා කියලා හිතපු ගමන් වෙන්නේ එහෙන් ඕක දැක්කොත් මොන වගේ අත්දැකීම්ද කියන ටිකත් හිත කියනවා. ඒකත් ඒක. අර දෙයක් කරන එක මේ වගේ රූපයක් එහෙන් බැලුවොත් මේ වගේ පේයි. කියන එක හිතෙන් හදලා ඉවරයි. අපි දන්නේ නැහැ ඕක හිතෙන් හදලා කියලා.
නෑ ඔක්කොම මේ ආයතන වලින් එතකොට ඒ සතාව හදනවා.
ඔව්.
ඇල්ලුවත්
මේ වගේ දැනේ. දැන් ওই ටික හදන්නේ හිතෙන් කියලා පේනවාද? ඔන්න ඕක දකින්න පුළුවන්කමයි නුවණ කියන්නේ ප්‍රඥාව කියන්නේ. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන ඒ වාර බාහිර රූපෙට අයිති ලක්ෂණ තමයි මේ කියලා. ඇල්ලුවත් මෙහෙම දැනෙනවා, බැලුවොත් මෙහෙම පේනවා. බාහිර රූපෙටනේ අයිති කරලා තියෙන්නේ. ඒ වුණාට ওই ටික කියලා තියෙන්නේ හිත, මේ චේතනාව. එකයි හිතෙන් කරපු වැඩේ හිතෙන් කරන දේ කියලා අඳුර ගන්නවා. අපේ නොදන්නකම අවිද්‍යාව හින්දා තමයි අපි එළියේ තියෙන මේවමයි මේ දැනගන්නේ කියලා හිතන්නේ. එළියේ තියෙන ඒවා දැනගන්න බෑ කවදාවත්. අපි හිතා ගන්නවා මිසක් එළියේ තියෙන මේකයි කියලා. මේකට හිතා ගන්න උදව් වෙන්නේ මොනවාද කියලා ඔන්න නුවණින් හොයන්න පුළුවන්. ආයතනෙන් ගත්තු මේ සංඥාව ඒකේ මුලාව හින්දා තමයි සංඥාව මිරිඟුව කියලා දන්නේ නැතිකම හින්දා. දැන් බුදුහාමුදුර කියන්නේ සංඥාව මිරිඟුව කියලා. ඒ බව අපි දන්නේ නැහැ. දැන් මිරිඟුව පේනකොටම අපි අන්න වතුර කියලා හිතනා වගේ වැඩක් ඔය කරන්නේ.
හැබැයි සර් මම කේකුත් කියනවානේ.
දැක්කා නේද? කියන්නේ දෙවිද්ද. සත්‍යකුත. ඒක නතර නැහැ. ඔව්. දැන් මේකේ මේ කියන්නේ බාහිරයක් නැහැ කියන එක නෙමෙයි. බාහිරය ගැන අපි හිතපු ටික වෙන් කරගන්නවා. හිතෙන් කරන වැඩ ටික මේවයි. බාහිරේ මේකයි. හරි. හැබැයි එතෙන්දී අපි කියන්නේ බාහිරේ තියනවා කියලා කියන්නේ නැහැ නෑ කියන්නේ.
එහෙනම් සතරේ ඉන්නේ
නේද? එතකොට මේ සතර මෑරෙනවා. ඒවත් අපිට තියෙනවා. දකින්න කිව්වට දකින්න බව දැනගන්නවා. මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගන්න. ඒ අන්තිමට දැනගෙන තියෙන්නේ කොහෙන්ද? දැන් තමයි දැනගන්නේ. ඔව්. දැන් ඔය අහන ප්‍රශ්න ටික හීනයක් බල බල ඉඳලා ඇහුවොත් මොනවද දෙන උත්තර? ආ
ඒ කියන්නේ
මම හීනෙන් දකින්න අර සතෙකුට. ඔව්. නෑ හරුණාට මොකද හිතෙන්නේ?
එතකොට හීනයක් කියලා දන්නවා නම් ඒක සතෙක් නෑනේ. නැගිටලා
හීනේ දකිද්දි එහෙම සතෙක් නෑ කියලා හිතෙන්නේ නෑනේ. ඉන්නවමයි කියලා මම හිතන්නේ. ඒක තමයි කියන්නේ මුලාවේ ඉන්නකම් ලෝකේ දේවල් තියෙනවමයි. මම කියන්නේ අර නාම රූප ගැට ගහලා. ඔකේ නුවණ පිහිටියට පස්සේ එතකොට තමයි අර ඒ කියන්නේ මේ කර්මත් නැහැ, කර්ම කරන කෙනෙකුත් නැහැ වෙන්නේ. ඒ කියන්නේ අර ශුන්‍යත බව. දෙයක් පිහිටන්නේ නැහැ. නිමිති පිහිටන්නේ නැහැ. මේක අනිමිත්ත. හැබැයි ඔබ නුවණින් එන එක. නැහැ. නිමිති හදන්නේ මුලාවෙන් නම් මුලාව නැති වෙනකොට නිමිති හදන්නේ නැහැ. අනිමිත්ත. ඊළඟට අපිට දැන් මොනවා හරි ඒක පස්සේ ඉලවන්න නැත්නම් මේ කැමැත්තෙන් මොනවාද කියන්නේ ප්‍රාර්ථනා කරන්න මෙහෙම වුණත් හොඳයි මෙහෙම නැකයි කියලා එහෙම කරන්න දේවල් නැහැ. ඒක තමයි ශුන්‍යත කියන්නේ. ශුන්‍යතාවය තියෙන්න ඕනනේ. මේක මෙහෙම වුණත් හොඳයි කියලා හිතන්න මොකක් හරි දෙයක් අල්ලගෙනනේ හිතන්න ඕනේ. ඒ දේ පිහිටන්නේ නැති වෙනකොට ශුන්‍යතයි. ඊළඟට මේකෙන් අපි සැපක් විඳින්න, සුවයක් විඳින්න, ප්‍රණීත බවක් විඳින්න හදන එක අප්‍රණීත වෙන්න. ඔය තුනම මේ ලෝකේ ගැන දැකීම් තුනක්.
ඒ චුදෙන් අමුදුවරනේ සාක්යන් සාක්යන් ආක්‍රමණය කරන්න කියන්නේ කවුරුත් කවුරුත් නැහැ. එතකොට ඉතිලාර මැරිකට කරවාදලා
විදුඩක නමක් ගන්න ඕන නම් ඒකේ එක එක පැති තියෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ අනුකම්පා වෙන්නේ සත්‍යයට අනිත්‍යයට මෙහෙම කරන්නේ.
මේ සත්‍යෙත් නෑ කියලා හිතනවා නම් අනුකම්පාවක්
දෙන්න. ඒක දැනගත්තු කෙනයි නොදන්න කෙනාගේ සත්‍යෙ වෙනස්නේ. දැන් ඕක නොදන්න කෙනා මේ නොදන්නකම හින්දම දුකේ වැටෙනවා 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 කියලා දකිනකොට මුලින්ම කිව්වේ ඔහොම කරහන් අපාය යනවා දුගති වල යනවා කියන එක කියා දෙනවනේ. මොකද ඔකේ ඒ අවිද්‍යාවේ ඉන්නකන් ඒ සසරේ යනවා.
නැතුව සතෙක් ඉන්නවා.
ඔව්. අවිද්‍යාව තියෙනකන් සතෙක් ඉන්නවා. එයා තමයි ඔය 31 තලේ ගිහින් උපදින්නේ.
අවිද්‍යාව නිසා සතෙක්ව මවාගෙන
ඒක ඒක ඇත්ත කියලා පිළිගන්නකම් ඒක තමයි ඒකේ හැටි. සතෙක් වැවිලා තියෙන්නේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව නැති වුණාම සතෙක් පිහිටන්නේ නැහැ. ওই නාම රූප ගැට ගැසීම තුල තමයි කෙනෙක්ව පිහිටන්නේ. ඒ අත්දකින්න කෙනයි අත්දකින්න බාහිරදී. මේ දෙක වෙන් වෙන්නේ. ඒක දෙපැත්තෙම තියෙනවා. හිත වැඩ කරන හැටිත් හේතුඵලයි. රූප මොනවා හරි ඇති උරා නම් ඒකත් හේතුඵලයි. හරි. හේතුඵල සම්බන්ධය දෙපැත්තෙම තියෙනවා. අපි බැලුවත් නැතත් ඒක තියෙනවා. හට ගන්න හිත අපි බැලුවත් නැතත් නැති වෙනවනේ. ඒක රූපවලටත් පොදුයි. ඒක ධර්මතාවය. දැන් මේ දෙක සම්බන්ධ කරන එක අවිද්‍යාවෙන් අපේ මෝඩකමට කරන එකක් කියන එක දකින්න ඕන. හද ඔය දෙක වෙන් වෙනවා නම් ඒකට ගොඩක් කෙලස් කැඩෙනවා. ඊට පස්සේ තියෙන ටිකත් නැති වෙන මේවත් හේතුඵලයි. මේ හේතු නැත්තම් මේක හටගන්නේ නැහැ කියලා එහෙම දක්මත් ගන්නකොට. අපේ හේතුඵල විතරක්ම දැක්කට අර සම්බන්ධ කරන එක සමහර විට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේ අර සම්මා දිට්ඨිය ඇති කරගෙන ඊට පස්සේ කරන්න දේවල් තියෙනවා. නැවතන ඉන්නේ සම්මා දිට්ඨිය කියන්නේ හරි දැක්ම කියන්නේ. ඔව් දැන් මේ විදිහට ගත්තොත් මේ විදිහට වෙනවා කියලා එකක් වෙනවා. අනාගතේ මෙහෙමයි කිව්වේ. සසරේ යනවා අවිද්‍යාවේ ඉන්න සත්‍යය. එහෙම වෙනවා. ඒකත් අපරන්තේ ඥානය. මේක නැති වුණොත් මෙහෙම වෙන්නේ නැහැ කියලා පේන එකත් එතකොට අපරන්තේ ඥානය. මේ හේතු යෙදුනත් අනාගතේ මෙහෙම වෙනවා. මේ හේතු යෙදුනේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. එතන ඇත්තටම මේ ගැඹුරට එනකොට පුබ්බන්ත අපරන්ත දෙකම එකතු වෙනවා. වෙන වෙනම දකින්න පුළුවන්. කියන්නේ නිරෝධ පැත්ත එනකොට පුබ්බන්ත පරන්ත දෙකම නුවණ පිහිටන. මේ හේතු යෙදුනොත් මෙහෙම වෙනවා. මේ හේතු යෙදුනේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඔක්කොම තමයි මේ. ඒ තේරුම් ගන්න. එතකොට අර එක එක මුලාවලට යෙදුන හේතුත් වේ. එක එක මට්ටමින් එක එක විදිහටනේ මුලා වෙලා තියෙන්නේ. එතකොට එක 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 ලෙවල්ස් වලට දකින්න පුළුවන්. එහෙනම් තමයි තමයි ඔය එකපාරම නිවන් ලැබෙන්නේ නැහැ. මාර්ගඵල හතරක් එහෙම වෙන් කරලා තියෙනවා. එක එක මට්ටමට ප්‍රඥාව පිහිටා. අපිට හිතනවානේ ඕක දැක්කම නම් ඉතින් කිසිම දුකක් නැහැනේ කියලා. ඕක දැක්කට එහෙම වෙන්නේ නැහැ. අපි පුරුදුයි කෙලෙසුයි බලවත්. ඒකට ඒ වගේ වෙන විදිහකට මොනවා හරි කරන්න වෙනවා. ඒක තමයි මේ විදර්ශනය.
කෙලෙස් කියන්නේ පුරු පරණ පුරුදුනේ.
ඔව්. පරණ පුරුදු ඉතින් මෝඩකමට ගත්තු මුලාවෙන් ගත්තු ඒවා. ඒවා තමයි අපි පුරුදු කරලා තියෙන්නේ සසරේ. ඒතට ඒ පුරුදු කැඩෙන විදිහක් තමයි මේ මේ හොයන්නේ. ඉස්සෙල්ලා මේකේ දකින්න ඕන මේ මෙතන වැරද්දක් තියෙනවා. දැක්කා කියලා පුරුද්ද නවතින්නේ නැහැ. හරි. දැන් අපි වැරදි කියලා දැක්කා කියලා වැරද්ද කරන එක නවතින්නේ නැහැ එකපාරට. වැරදි කියලා දැකලා ඊළඟට ඒ පුරුද්ද නවත්තන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි ඔය මේ මාර්ගය වෙන්නේ. සම්මාදිට්ඨිය හරියට ඇති වුණොත් තමයි ඉතුරුංග මත ලෝකෝත්තර විදිහට වැඩෙන්නේ. ලෝකෙන් මිදෙන විදිහට වැඩෙන්නේ. නැත්නම් එතකන් වැඩෙන්නේ ලෝකෙට අයිති විදිහට. ඒ
කියන්නේ ඒ පුද්ගලයා සෝවන්නේ.
ඔව් හරි සම්මාදිට්ඨිය ආවා. එහෙම නැත්නම් දැන් ඔය අරහත්ාංග මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥානේ. දැන් සීලය රකින්න පුළුවන් සම්මාදිට්ඨිය නැතුව. දැන් මට ඊයේ හම්බ වුණා ඊයේ තිබුණා අපේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ බණක් තිබුණා ධර්මදේශනයක්. ඒක ඉවර වෙලා ඔය කතා කර කර ඉන්නකොට කෙනෙක් කිව්වා ඉතින් ඔය මොනවා කළත් සීලය තමයි රැකෙන්න ඕන කියලා. සීලය රකින්න නැතුව අනිත් ඒවා කතා කළාට වැඩක් නැහැ කියලා. දැන් ඒක යාගේ මට්ටමට පේන්නේ. ඒක ප්‍රධාන තැන දෙන්නේ සීලයට. හැබැයි එතන ඔය සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නේ. එයා හොඳට සීලය රකින්න උත්සාහ කරන කෙනෙක්. ඒ හින්දා එයා හිතුවත් මේ සීලෙම හදාගෙන තමයි මේ ඉතුරු ඒවා දැනගන්න ඕන කියලා මේ එතන සමහර විට සම්මාදිට්ඨිය නැති වෙන්න පුළුවන්. සීලයට කියන. ඉතින් සීලයට එන හොඳ විපාක එයාට ලැබේ. සුගතියේ යයි. ලෝකේ යනවා. ඒක තමයි ප්‍රශ්නේ. සසරෙන් හරි සම්මාදිට්ඨිය තියාගෙන සීලේ වැඩුණොත් මාර්ගේ වැඩෙනවා. එතකොට ආර්ය මාර්ගෙන් සීල සමාධි ප්‍රඥා පැත්තට ඒක
වෙන්නේ.
නැත්තම් සීල රැකුණාම ඒක පිනක් වෙනවා විතරයි. හොඳ හොඳ කර්මයක්. එතකොට හොඳ විපාක ලැබෙනවා. ඔව්. සම්මාදිට්ඨිය ඇති වුණ කෙනාගේ අනිත්‍යක ඉතින් වැඩෙන විදිහටම තමයි ක්‍රියා කරන්නේ. කොයි වෙලාවෙ හරි සිහිය පිහිටුවා නම් එතන නුවණ පිහිටනවා. යාට අර ඒ සතිය පිහිටන්න විතරයි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨාන කියන්නේ. කය පිළිබඳව වෙන්න පුළුවන්, වේදනාව පිළිබඳව වෙන්න පුළුවන්, චිත්ත පිළිබඳව වෙන්න පුළුවන්, ධර්මතාව ගැන වෙන්න පුළුවන්. සිහියෙන් බලනකොට මොකද එයාගේ නුවණ අර සම්මාදිට්ඨියෙන් දැනවන්නේ. ඕක ඔහොම හිතුණාට මෙහෙම දෙයක් කියන එක වෙන පැත්තකින් කියනවනේ. සතිය තමයි මාර්ගයේ ප්‍රධාන වෙන්නේ. ඒකනේ සතිපට්ඨානය තමයි ඒකායන මාර්ගය කියලා කියන්නේ. නේද? සිහිය පිහිටන්න වෙනවා. මොකද නුවණ තිබුණට සිහිය පිහිටුවේ නැත්නම් ඒත් හරියන්නේ නැහැ. නුවණ එක්ක සිහිය යෙදෙන්න ඕනේ. ඒකයි සතියයි සම්ප්‍රජාණ. සති සම්ප්‍රජාණකාරී හොති. සම්ප්‍රජාණය කියන්නේ නුවණ. තන නුවණයි සිහියයි එකට යෙදෙන්න අපි උත්සාහ කරනවා. ආතාව. වීර්යය. තන වීර්යයෙන් වීර්ය කරන්නේ මොකටද? සිහිය පිහිටන්න. සිහිය පිහිටන්නේ නුවණත් එක්ක. ආතාව සම්පජානෝ සති. ඒක කටපාඩමිනුත් හිතන්න පුළුවන් නුවණෙත් හිතන්න. ඒක නියමයි. අපිට ආවේදනාව චෛතසිකයක් කියලා අර පාඩක් කරපු එක මතක් කරන්න පුළුවන්. එනත චෛතසිකයක් කියන්නේ ඇයි? ඒක රූපයක් නෙමෙයි, එළියේ තියෙන රූපයක් නෙමෙයි. මේ හිතෙන් හිතෙන් හදපු දෙයක්. ඒතකොට අර හිතයි රූපෙයි වෙන් වෙලා නාම රූප දෙක දෙකක්. රූපවලට කිසිම අදාළත්වයක් නැහැ හිත. ඒ සම්බන්ධ කරලා නේද? රූපෙට අයිති කරලා. මගේ කකුල රිදෙනවා කියනකොට රූපෙට අයිති කරලා. දැන් එතන නුවණ පිහිටියොත් පේනවා අර වේදනාව කියන එක හිතෙන් හදපු දෙයක්. හිතට දැනෙන දෙයක්. චෛතසිකය. චෛතසිකය කියන එක රූපවලට අයිති නැහැ. නේද? චෛතසික හිතේ තියෙන දෙයක්. ඇයි ඒක රූපෙට අයිති කියන්නේ? ඒ දෙක සම්බන්ධ කිරීමේ කුරුත්තක් අපේ තියෙනවා. ඒක කැඩෙනවා ඔකත් එක්ක නුවණ. යදනකොට වේදනාව චෛතසිකයක් කියලා දකිනකොට අර ඔයි චෛතසිකේ කියනකොටම මතක් වෙනවනේ චෛතසිකේ තියෙන්නේ කොහේද? හිතේ. හිත කොහොමද රූපෙට අයිති වෙන්නේ? එන අර ගහටක් තියෙන එකයි චෛතසිකේ. ගහ දන්නේ ගහ කැකුවත් නේද? ඒක ගැන දැකලා හිතක තමයි වේදනාවක් එන්නේ. අපේ පුරුද්ද වෙලා තියෙන්නේ දැන් ඔය බාහිර රූප වගේම තමයි ශරීර රූපේ. ඒ රූපෙට අයිති කරලා තියෙනවා නාම ටික. සිතයි චෛතසිකයි. මගේ ශරීරේ මමයි කියනකොට ඕක වෙන්නේ. ඒ ශරීරයේ හිතයි එකක් කරලා. කායත පොත්ත. නෑ පොට්ටබ්බේ කියන්නේ කර රූප රූප. රූප ගතියක් දැනගන්නේ
රූප දෙකක්
එකට ගැටෙන. එතනත් තේරුම් ගන්න ඕන ඕක ටිකක් මෙතන අර ගැඹුරුයි එතෙන් ගියන් අර හයට එනකොට ටිකක් අර අනිත් ආයතන වලට වඩා ටිකක් ගැඹුරින් හිතන්න. කාය ආයතනයත් අර ඇහැ වගේම තමයි කියන මට්ටමට එනවා. කය දන්නෙත් නෑ, පොට්ටබ්බේ දන්නෙත් නෑ, විඥානේ තමයි දැනගන්නේ. හදන්නෙත් නෑ, රූප දන්නෙත් නෑ, චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ. එතකොට ඒ චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ රූප සංඥා මට්ටමක් විතරයි වගේ කාය විඤ්ඤාණයෙන් දැනගන්නේ තර පොට්ටබ්බ සංඥා මට්ටම. එතකොට ඕකේ ඇත්ත නොදන්නකම හින්ද තමයි ඊළඟට මනස උක ගැන හිතන්නේ වැරදි විදිහට. ශරීරයේ يعني බාහිර රූපෙටයි මේවා දැනෙන්නේ කියලා තමයි මනසෙන් කියන්නේ. හිතේ හැදෙන ටික රූපෙට අයිති කරනවා. එතෙන්දී රූපේ වෙලා තියෙන්නේ ශරීරය. ඒ හින්දා තමයි මේ කකුලට රිදෙනවා කියලා තමයි හිතෙන් කියන්නේ. ඒක හැබැයි මනසෙන් කියලා තියෙනවා. නැතුව කකුල දන්නේ නැහැ මට රිදෙනවා කියලා. රූපේ දන්නේ නැහැ. මනසෙන් කරපු මුලාවක් ඒක එදෙමි. මනසෙන් තමයි මගේ කකුලට රිදෙනවා. ඒකෙන් මට මේ මටයි වෙන්නේ. ඒකට තමයි දරා ගන්න බැහැ. තනත් හිතයි කයයි වෙන් කරන්නේ. හිතයි මේ රූපේ. ඒක ඉතින් කපාරට හිතන්න අමාරු නම් අර අනිත් ආයතන ටික හොඳට බලන්න ඉස්සෙල්ලා. මොකද ඒකත් එක්ක ඒ කෙලස් ටික කැඩෙනකොට මේක දකින්න ලේසි. මොකද ඊළඟ මට්ටම ඔය කයත් මනසෙන්ම හදපු එකක් කියන එක. අහුවද ගන්නයි දැන්. තමන්ගේ මූණ දැන් මගේ මූණ මොන වගේ තමයි කියලා හිතෙනවනේ. ඔය හිතන්නේ ඇත්තටම දැන් තියෙන ස්වභාවයද නැත්නම් අන්තිමට කණ්ණාඩියෙන් දැක්ක ස්වභාවයද? ඒක මේ මොහොතේ තියෙන රූපේ නෙමෙයි ඔය අපි දැනගන්නේ. අපි දැන් ගෙදර ගැන හිතන්නේ අන්තිමට දැකපු වෙලාව. මේ මොහොතේ ගෙදර නෙමෙයි.
වෙනස් වෙන්න පුළුවන්.
ඔව්. ඉතින් අපිට හිතන්නේ වෙනස් වෙන්න පුළුවන් කියලා.
වෙනස් වෙලා.
ඒ කියන්නේ ඒ මොහොතේ දැකපු ගෙදර දැන් නැහැ. අර කණ්ණාඩිය ඇති වුණ ප්‍රතිබිම්බය. නේ උදේ මූණ බලනකොට කණ්ණාඩිය හැදුන ප්‍රතිබිම්බය දැන් නැහැ. ඒ වගේ තමයි ඔය ගෙදර කියන එක ශරීරයේ මගේ මූණ කියන එක. මේ මොහොතේ දකින්නකොට හිතට දැක්ක එක දැන් නැහැ. ඒක නිරුද්ධයි. හැබැයි අපි මතක් කරගන්නේ ඒක නේද?
එතකොට දැන් අපි ආපහු යනකොට
එතන තියෙන මොකක්ද? හිතලා බලන්න. ඔය තමයි හිතන්නේ. දැන් ගිහින් ආයේ කණ්ණාඩියෙන් බලනකොට අලුත් එකක් උපද්දලා නේද බලන්නේ. ඒ දැකීමට හේතු එතන හින්දා යම් පේනවා. ඒකෙන් තේරුම් ගන්න ඕන දැන් ඒ අපිට පේන වෙනසනේ. නොපෙනෙන වෙනසකුත් තියෙනවා. ඒ ආයතනේ හට ගන්නකොට ඒක හටගෙන තියෙනවා. ඒක එතරම් නිරුද්ධයි. ඒක තමයි ගැඹුරින් දකින්න. දැන් එහෙම දකින්නකොට තමන්ගේ ශරීරයවත් හොයාගන්න බැරි වෙනවා. දැන් අපි මේ අතීත මූණකට නේද මූණ කියලා හිතන. ඔහොමම බලන්න අනිත් කොටස් ටික. ආයතන වලින් තමයි දැනගන්නේ. ඒක තමයි ඒ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. හරි. දැන් ඔවා මේක නුවණින් බලන්න තව තව පැහැදිලි වෙයි. මූලික දැක්මයි ඇති කරගන්න. කියන්නේ මනස පැත්තෙන් කරන වැඩ ටිකක් තියෙනවා. බාහිර රූප දැනට තියනවා කියලා හිතුවට ගමන් නෑ ඇත්ත දකිනවා. දැන් අපි කරන වැරද්ද මේ හිතයි රූපයි සම්බන්ධ කරන එක. අපි දෙක එකක් කරනවා. අන්න ඕකවත් බලබලා ඉන්න. හිතෙන් කරන දේ වෙනම දෙයක්. කවදාවත් රූපෙට අයිති නෑ හිතේ හැදෙන දේවල්. නේද? එතකොට කවුරුවත් දැන්නා කියලා තරහ ගන්න විදියක් නෑ. කවුරුවත් හොඳ කිව්වා කියලා වගේ හිතා ගන්නවත් විදියක් නෑ. ඒ කියන්නේ ලෝකෙට අහු නොවි ඉන්න පුළුවන්. සම්මත ලෝකෙට අහු වෙන්න. අර වගේ try කරන්න අර බලනකොට සද්දයක් කියලා හිතුවා ඒ උපක්‍රම දැන් අර අවබෝධේ මතක් කරලා දෙන්න. ඒක තමයි කරන්න ඕනේ. මේ තමයි ආතාපි ඊ සතියයි කියන්නේ. සම්පජානෙත් එදෙනවා සද්දයක් විතර. ඒ මොහොතේ සිහිය පිහිටන්න උත්සාහ කරනවා, සිහිය පිහිටන නුවණක් තියෙනවා.
ඒක දෙන්නේ ආසාවි සත්‍යදාන.
ඔව්. ඒක එතෙන්දිම අත්දකින්න පුළුවන් නේද? ඒකට පේනවා වෙනද මේකට තරහ ගත්තානේ දැන් කෝ තරහ. ඒක තමයි මේ මොහොතේ අත්දකින්න. ඒ මට්ටමට එක සැරේට එන්නේ නැහැ. ඔක කීප සැරයක් ප්‍රැක්ටිස් කරනකොට තමයි බණිනකොට තරහ නොගෙන ඉන්න පුළුවන් මට්ටමට. මොකද අපි අනිත් පැත්තමනේ ගුරුදු කරලා තියෙන්නේ. බණිනකොට අවු මට තමයි බණින්නේ. ඉතින් තරහ අරන් නේද? ඒ පැත්තෙන් යන්නනේ ගුරුදු කරලා තියෙන්නේ. ඒ සසරේ යන හැටි දුක් විඳින හැටි. දැන් අනිත් එක ටිකක් අමාරුයි. මොකද පුරුද්දනේ බලවත්. ඇත්ත වුණාට ඇත්ත දකින්න හිත කැමති නැහැ. එහෙනම් තමයි ඒකේ උත්සාහයක් ගන්න තියෙන්නේ. සිහිය පිහිටන්න. ආතාපි සංකජාන සතිමාදී. ඒක තමයි මාර්ගය වෙන්නේ දුකෙන් මිදෙන්න. ඒ පුරුදු කිරීම. මොකද අපේ අනිත් ආපු පුරුදු බලවත් හින්දා අපිට ඇත්ත දකින්න අමාරුයි. හරි. එනවා හොඳයි අපි දෙවියන්ට පින් අනුමෝදනාවක් කරමු. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුලත් කුසල් සම්භාරයක් රැස් කරගත්තා සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහට. ඒ පින් රැස් කරගත් වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවි සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දව සරවතු උපද්දව කදී කිසියම්ම දුකක් වෙන්න තියනන ඒ සමගෙන් අප සැවොම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසන. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශන. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේ මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්ස.